Order, please. Pesam piliganvima. Garu Gamini Jayakam Pera Mettuma. Garu CB Ratnaka Mettuma. Garu Vasudeva Nanakara Mettuma. Garu Edward Gunasekara Mettuma. Vashika Pilituru Apekshakana Prasna. Garu Buddhika Patirna Mettuma Kushikarma Tamatuma Gasimata.
Mahana Garu Katanakatuni.
Sati Deka Kalgana.
Garu Bimal Ratnaka Mettuma.
Mahana Garu Katanakatuni.
Garu Agamai Samajati Pati Prima Damatumagi.
Garu Katanakatumani. Pilitura and Ampar District Ketula, Seva Nutriange, Barakar, Aramudale, Ginum Sankhya, the Das Dahatune, Visidas, Ekasia Dulahai, the Das Dahatre, Dahat Das Harsia Hatatrai, the Das Pahale, Dolusta, Ekasia Hatai, Ampar District, Alutin Liapanichu, U Ginum Sankhya, Andas Panasatrai, the Das Dahatune, the Das Dahatre, Hardas Harsia Hai. The Das Pahalwe, Hardas Hatsi Anupahai. I am Mayor in Vargikan Nolabe, I am Nadalva.
Pasatino?
No, sir.
Garu Sunil Handuneti Metima, Adhikarna Matima Gasimeter?
Mahanagar Kotana Gutumani.
Garu Adhikarna Matituma? Andupakshepadan Sangidagatuma? Pasan number three.
Sati Hayak Kalilana Katana.
Garu Chandima Palini Atar
Make a Samuka Parikshane Sam and the Prasnia. I have a card you are then again. Satiha got no good. I have a Tura 11 hours.
Then somebody died to Akata and the Baran.
Then
you didn't write. Garu Chandima Gamagi Matuma, Vidribala, Punajani, Barasakya Matuma, Gasimeter. Garu Buddhika Patirna Mettuma Kushikarma Tamatuma Gasimeter?
Omahano.
Garu Katanakatumani A ek hectare panasataki A deka Didas da Didas dahai kilogram dahat dahaki Didas ekolahaidi kilogram dahat dahaki Didas dulahaidi kilogram visihai dahaki Didas dahatune di kilogram tistun dahai Didas dahatri di kilogram tisat dahi, Didas pahalavidi kilogram hatalis tundahaki. A tuna netter, a hatara adalanoe, iron eker o, iron decker, Sri Lankawe, Mineri Wagawa, Vyaptaviate, Pradesha Keepaker Pamani, Emenma Mineri. Sandaha, Nideshita Prabeda Nata, Ebevin Honda Gunatmaka, Bevin Yukta, Mineri Prabedean, Nidesha Kirimi Aramunin, Videsha Kangin, Labagat, Jana, Plasma, Yodagina, Pariation, Sidukaramin Pavati, then at a Govingin Levinu Illumata Anua, Govin with Avashi Mineri Beja Sapaima, Sidukarai, Ayana Adala Nui
Katanagatumani, Maki Palavini Atur Prashna, then. අමතුමාගේ පිළිතුර අනුව පැහැදිලි 2010 ඉඳලා ක්‍රමික වැඩිවීමක් තියෙනවා ලංකාවේ මෙන්න නිෂ්පාදනය කිලෝග්‍රෑම් 17000යි 2010 පිළිවෙලින් 17000 18000 20000 33000 37000 ගිය වසර වෙනකොට 43000 හැබැයි හෙක්ටයාර 58යි දැන් අමාත්‍යාංශය සහ අදාළ ආයතන යම්කිසි සමීක්ෂණයක් කළා තියෙනවද ඇත්තරම ලංකාවේ පරිභෝජනයට කොපමණ මෙනේරි ප්‍රමාණයක් Sri Lanka, Avashada, Saha, Aponaine, Tuling, Adam Labagan, Kopona Promana, Pagakarot, Uchita the Hira.
Garu Katanaka, Tumani, Miki Pasubim Vartave, Pahadir Sandahanka Latino, Evartam, Mangitan, Mitumagi, Tru, Atru, Prashna, Dekatamaker, Pilitru, Pahasui, Mangaka, Idripatkaran, Garu Katanaka, Tumani, Naganira, Asia, China, Russia, America, Ashito, Mineri, Bahulo, Vagakarnulaban, Atar. May at Atiti, Paluim, Minisa, Visin Wagavan Sanda, Bavitaka, Bogaval, Ekati, Mineri, Yanu, Adi, Ekat, Tuna Pamana, Usat, Vadinavi, Viga Sat, Madak, Saman, and Amut, Itavada, Kuda, Wana Panduru Sahit, Truna Kule, Shakeki, Ketikari in a Boga Klesa, Asanu Nelimata, Dina Hatta, Tatapa, Atara Kalia, Gatavana, Mineri, Shake, Veliha, Niang, Deshakunika, Lakshana, Pendona, Parisarekataha, අඩු පෝෂණ සහිත පසෙහි වර්ධනය සඳහා හොඳින් අනුවර්තිතතාවයක් පෙන්වයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාපවල මෙනේරි හොඳින් වගා කළ හැකි අතර දැනට වගා කරනු ලබන වර්ගවලින් අස්වැන්න ලෙස හෙක්ටයාරයකට කිලෝ 2000ක් අක්කරයකට 800ක් පමණ ලබාගත හැකි වුවත් මෙම භෝගය අධික ලෙස කුරුල්ලන්ගෙන් හානියට පාත්‍රය වන නිසා ගොවින් විසින් ඒ සඳහා අමතර වෙහෙසක් දැරිය යුතු වෙයි. ඉන්දියාව, චීනය හා අනෙකුත් ආසියාව ආශ්‍රිතව මිනිස් ආහාරය ලෙස භාවිතා කරන මෙනේරි ඇමරිකාව, රුසියාව හා අනෙකුත් දකුණු ඇමරිකානු රටවල සත්ව ආහාරයක් ලෙස විශේෂයෙන්ම කුකුලන්, ඌරන් හා ගවයන් පෝෂණය සඳහා භාවිතා කරයි. එමෙන්ම දියුණු රටවල මෙනේරිවල පෝෂිත වටිනාකම නිසා පාන් හා අනෙකුත් ආහාරවලට අගය එකතු කිරීම සඳහා භාවිතා කර එම ආහාර වැඩි මිලකට වෙළඳපොලේ අලෙවි කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මෙනේරි වගාව විශේෂයෙන්ම වියලි කලාපයට අයත් මොනරාගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවල දක්නට ලැබෙන අතර නිෂ්පාදනය කරනු ලබන මුළු අස්වැන්නම සැකසීමෙන් පසු නගර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රවාහනය කරයි. මෙනේරි වලින් සකසා ගන්නා ආහාර ලෙස කැඳ හා මෙනේරි බත් හඳුනාගත හැකි අතර සහල් භාවිතා කරමින් සකසා ගන්නා බොහෝ ආහාර සඳහා මෙනේරි භාවිතා කිරීමේ හැකියාවද පවස. වෙනත් රටවල ඉතා සුලභ ධාන්‍ය භෝගයක් වුවත් ලංකාවේදී සකසන ලද මෙනේරි කිලෝක මිල රුපියල් 500ත් 600ත් අතර මුදලකට වෙළඳපොලේ අලෙවි වේ. මෙනේරි වල පෝෂිත පෝෂණීය අගය සැලකූ විට අප සුලභව ආහාරයට ගන්නා බත් හා තිරිඟු වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වන අතරම ප්‍රෝටීන වල ගුණාත්මකද ඉතා ඉහළ වේ. එමෙන්ම මූත්‍රාශය ආශ්‍රිත රෝගවලට ඉතා ගුණදායක ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද හඳුනාගත හැකිද. තවම සොයා ගැනීම වලට අනුව මෙනේරි ධාන්‍යයේ ඉතා අධික ප්‍රතිඔක්සිකාරණ පවතින බවට සාක්ෂි පවතී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වගාව සඳහා මෙනේරි ප්‍රභේද නිර්දේශ කර ඇති අතර ඉහළ අස්වැන්නක් ලබා දෙන ගුණාත්මක යුත් හඳුනාගත් වර්ග පිළිබඳ පර්යේෂණවල යෙදෙමින් සිටි. එමෙන්ම ගොවින්ගේ සහ අනෙකුත් ආයතන වලින් ලැබෙන ඉල්ලීම් අනුව දැන්ට පර්යේෂණ මට්ටමේ පවතින වර්ග වලින් බීජ සැපයීම සඳහා කටයුතු කරයි.
මම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් දීර්ඝ එහෙත් ඉතා ගැඹුරු පිළිතුරක් ලබා දීම පිළිබඳ දැන් මේ පිළිතුරේ සඳහන් වුණා කාරණා දෙකක්. එකක් තමයි වියලි අතරමැදි කලාපය තුල වගා කරන්න පුළුවන් විශේෂයෙන් මොණරාගල අනුරාධපුර. අපි දන්නවා සෑහෙන රජයේ ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ගොවින් කටයුතු කරන. ඒ වගේම නිසරු පසේ වගා කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් මේ මේ මේකම අපිට රටක් විදිහට පහසු. අනිත් එක ඔබතුමා සඳහන් කරා ප්‍රතිඔක්සිකාරක ගුණය සහ මුත්‍රා ආසාදිත රෝග සඳහා ගුණයි කියලා. ප්‍රතිඔක්සිකාරක කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිඔක්සිකාරකවල තියෙන වටිනාකම. ඉතින් මේ සියල්ල සලකනකොට දැන් බැලුවොත් ගරු කථානායකතුමනි සිගරට් කවුරුත් බොන්නේ නැහැ. ඒත් සිගරට් නිෂ්පාදකයා හැමදාම පොහසත්. අරක්කු කවුරුත් බොන්නේ නැහැ. හැබැයි අරක්කු නිෂ්පාදකයා හැමදාම පොහසත්. ඒත් කුෂි නිෂ්පාදකයා වෙච්ච ගොවියාගේ නිෂ්පාදන කවුරුත් සමාජයේ අනුභව කරනවා. හැබැයි ගොවියා දුප්පත්. ඉතින් මේ මේක මේ හරි විකාරයක්නේ. ඉතින් ඒ නිසා මේ මෙනේරි ගොවියා ශක්තිමත් කරන්න 2017 වසරේ ඔබතුමාලගේ අමාත්‍යංශයට ලැබෙන මුදලෙන් යම්කිසි විශේෂ වැඩපිළිවෙලක් යොදන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වනේ මේ නිෂ්පාදන වලට සාමාන්‍ය වෙළඳපොලේ පාන් හදනවට වඩා මෙනේරි ආශ්‍රිත පාන් වලට මිල වැඩි කියලා. ඒ නිසා යම්කිසි සහයෝගයක් ලබා ගන්න පුළුවන්ද?
අමාත්‍යංශෙන් දැන් මේ වෙනකොට ඒක පැහැදිලිව ඒ පිළිතුරේ සඳහන් වෙලා තියෙනවා. පරිශන මට්ටමින් දැන් ඒ සම්බන්ධව සාකච්ඡා කරගෙන යනවා ගරු.
හොඳයි.
ගරු කථානායකතුමනි මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය දැන් අමාත්‍යංශය දැන් අපි දන්නවා තේ නිෂ්පාදකයා ගැන කතා කරනවා, රබර් නිෂ්පාදකයා ගැන කතා කරනවා, ඒ වගේම වී නිෂ්පාදකයා ගැන කතා කරනවා. වී පර්යේෂණ ආයතන, තේ පර්යේෂණ ආයතන, රබර් පර්යේෂණ ආයතන මේවා තියෙනවා. දැන් මේ මෙනේරි ගත්තත්, කව්පි ගත්තත්, උඳු ගත්තත්, තල ගත්තත් මෙවැනි භෝග සම්බන්ධයෙන් විශේෂිත පර්යේෂණ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශයත්, ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාලයන් තියෙන කෘෂි පීඨත් සමෝදානිකව ක්‍රියාත්මක කිරීම ගැන යම් කිසි දැක්මක්වත් අවම වශයෙන් යහපාලන රජය යටතේ අපි ආරම්භ කළා තියෙනවා.
සෙල්ලකෝ උත්තරේම ගරු කතානායකතුමනේ පරිශ්‍රණ මට්ටමින් දැන් මේ වෙනකොට දැන් ඒ සාකච්ඡා කරගෙන යනවා ඊට පස්සේ අපිට පුළුවන් ඒ සම්බන්ධ මෙතුමායි ඉදිරිපත් කරපු ඒ යෝජනාව සම්බන්ධව අවධානය යොමු කරන්න.
හොඳයි බොහොම ස්තුතියි ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා කම්කරු
අහනවා ගරු කතානායකතුමනි
අමාත්‍යමගේ ඇසීමට
පිළිතුරු අයන්න අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වර්ෂයේ 14050යි 2014 11157යි 2015 12412යි අලුතෙන් ලියාපදිංචු ගිණුම් සංඛ්‍යාව 2013 5697යි 2014 4478යි 2015 5122යි
මැතිතුමා ප්‍රශ්න අහනවද
කවුද මං අහනවා
ඊළඟට ප්‍රධාන කටයුතු ඊට යෑමට ප්‍රථම මම ගරු සභාව දැනුවත් කරන්න කැමති අපි ඒ පෙරෙද්ද අයවැය විවාදය සම්බන්ධයෙන් සජීව විකාශනයක් ලබා දීම සුදුසුයි කියලා ඊයේ පැවති පක්ෂ නායකගේ රැස්වීමේදී තීරණය කළා. ඒ අනුව මං සන්තෝෂ වෙනවා අදම කියන වහාම ක්‍රියාත්මක පරිදි අද සිට නොවැම්බර් 21 සිට දෙසැම්බර් 10 වෙනිදා දක්වා නොවැම්බර් 21 23 25 දින හැර පෙරවරු 9:30 සිට පස්වරු 6:30 දක්වා අයවැය ව්‍යාජ අයිනාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සිම්බාබ්වේ බටහිර ඉන්දියා කොදෙව් දූපත් අතර ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 23 25 දිනවල දහවල් 12 සිට රාත්‍රි 8:45 දක්වා අයිනාලිකාවේ විකාශය කිරීමට කිවිසකන ඇති බැවින් එම දිනවල පමණක් අදීව සජීව විකාශය පෙරෝ 9:30 සිට දවල් 12:30 දක්වා අයිනාලිකාවේද පස්වරු 1:00 සිට පස්වරු 6:00 දක්වා රූපවාහිනී පරිමුණායකයද විකාශය කිරීමට සැලසුම් කර තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ දවස්වල අපි මේ දැන උත්සාහයේ මුළු රටම ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න. ඒ අනුව ගරු මන්ත්‍රීතුමාය ගැන අවධානය යොමු කරේ විසඳන ගරු අගමැතිතුමා.
නෑ ගරු කතානායකතුමනි මේක වැදගත් කාරණයක්. මොකද අපි හැම වෙලේම මේ සභාවෙන් ඉල්ලුවේ අපේ මේ සභාවේ සජීව විකාශනය පවත්වන්න කියලා. ඒ නිසා අද මුදල් ඇමතිතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ සජීව විකාශනය ලැබලා දෙන්න මේ අයවැය විවාදයේ මේ අවස්ථාවේදී. ඒත් මම හිතන්නේ අපි සාකච්ඡා කරලා බලන්න ඕනේ අපිට ආදායම් කොහොමද ලබා ගන්නෙ කියලා. එන අවුරුද්දේ පුළුවන් නම් මේ විශේෂයෙන්ම සජීව විකාශනය ගෙනියන්න මම හිතන්නේ කෙසේ හෝ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ වැඩ කටයුතු අපි රටට සජීව විකාශනයක් කරන්න ඕමනේ. මොකද ජනතාවට බලපාන ජීවිතේටම බලපාන ලියවිල්ල තමයි එතනදී අපි සාකච්ඡා කරන්නේ.
ඒක ඉතාමත් වැදගත් යෝජනාවක් ගරු අගමැතිතුමා. ඒ වගේම ඊයේ ගරු මුදල් නැමැතිතුමා සඳහන් කළා තමා මාස 3කින් වෙනම නාලිකාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ තුළ මම හිතන්නේ ඔබතුමා කිව් දෙත් අපිට ඉටු කරන්න පුළුවන්. ඒක ජනතාවට විශාල සහනයක් වශයෙන් මම විශ්වාස කරනවා ගරු බුද්ධික පතින මැතිතුමා.
ඒ වැඩපිළිවෙල අපි අගය කරන අතරෙම පහුගිය ඔබතුමාලා අපි හිටපු 7 වෙනි පාර්ලිමේන්තුවේ අර මේ වාහන පාර්කයේ ජයන්තිපුර පාර්කයේ මොබිටෙල් ආයතනත් එක්ක එකතු වෙලා විශාල වියදමක් කරලා දවැන්ත තිරයක් හයි කරලා එතන සජීව විකාශයක් ගෙන ගියා. ඇත්තටම අපේ ආරක්ෂක නිලධාරීන් ඇමති ආරක්ෂකංශ තව බොහෝ අය එතන ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඉන්නව නිකරුණේ. දැන් එතන ඒ විකාශනය වෙන්නේ නැහැ. ඒක බලලා ඒක යම් අඩුපාඩුවක් තියෙනවා නම් තාක්ෂණික ගැටලු විසඳ නැත් අපරාධ එතන වේ කරපු වියදම තාම ඒක නිකන් මේ අර කෞතුක වස්තුවක් වගේ තියෙනවා. මේ තිරයයි ටික. ඇත්තට මේක ආපෞසරයක් ප්‍රകൃති තත්ත්වයට පත් කරොත් එතන රැඳිලා ඉන්න අපේ ආරක්ෂක නිලධාරීන් අපේ කාර්ය මණ්ඩලයේ අයට සහ රියදුරු මහත්වරුන්ට ප්‍රයෝජනයක් වෙයි මේ පාර්ලිමේන්තුවේ
අවධානය යොමු කරලා බලන්නම් ගරු මන්ත්‍රීතුමා. බොහොම ස්තුතියි. ගරු බිමල් රත්නායක මැතිතුමා
එම කරුණ සම්බන්ධ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සජීව විකාශනය කිරීම සඳහා පීවර ගැනීම පිළිබඳව. ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ නායකයන් අගමැතිතුමා ඇතුළු අයවැය විවාද පමණක් නෙමෙයි ජනවාරි මාසෙ ඉඳලා සියලුම පාර්ලිමේන්තු සතිවාර සජීවීව සම්පූර්ණ දවසම විකාශනය කරන්නත් අවශ්‍ය පීවර ගන්න කියලා.
හොඳයි ඒක අරගාව අගමැතිතුමාගේ යෝජනාවත් මේ යෝජනාවත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම සඳහන් කරන්න කැමති ගුවන්විදුලි හරහා පූර්ණ කාලීනව මේ විකාශනය වෙනවා. විසර්ජන 57/2017 2017 කාර්ක සභා අවස්ථාව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය නීතිය අසාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ශීර්ෂ 104 237 239 252 280 110 205 228 229 230 231 233 234 235 192 සහ 225 සලකා බැලීමේ පූර්වභාග 10 සිට අපූර්වභාග 12 තියදා අපූර්වභාග 1 සිට 6 30 දක්වා
අපිට කිව්ව මේ අමාත්‍යාංශය උදේ ගන්නවා දවල් අර දෙක මොකද නීතියයි සාමයයි අධිකරණ එකට එකතු වෙලා තියෙන නිසා
මේක print වෙලා තියෙන විදිහට කමක් නැහැ අගමැතිතුමා
මොකද මේක ආර්ථිකයයි මෙතන තියෙන ප්‍රශ්න වෙනස් ඒකයි
so we'll do it that way that's all right
I'll do that way I am not available in the afternoon
okay no so we'll go ahead with that way එමෙ අප කරමුනේ ගරු විජිත හෙරත් මන්ත්‍රීතුමා
සර්වන පවන් හස්
නා අ මන්ත්‍රීතුමිය ආගර මන්ත්‍රීතුමිය පටන් ගන්න
Honorable Speaker, I suppose that a sum of 10 rupees be traditionally cut from all the recurrent and capital expenditures of each program of the heads of expenditure bearing numbers 104, 237, 239, 252, 280, 110, 205, 228, 229, 230, 231, 233, 234, 235, 192, and 225. Related to the ministries and other departments of institutions come under such ministries, scheduled to be taken up from debate today, 21st Monday, November 2016. At a committee stage debate, in the appropriation bill 2017 thank you
Gerard Mattuma
Garu kathanayaka tumani kalin nodagena thibune me amathyansa tunama ekata vivadita ganna e nisa adahas dakkimedi mage patten e amathyansa tunata madala karunu dakkim sidu karan balaporuttu wenawa palaweni karanawa garu agramatha tumage vishe sambandhayen විශේෂයෙන්ම සැලසුම් ක්‍රියාත්මක කිරීම සැලසුම් ආර්ථික සහ සැලසුම් කටයුතු ඔබතුමාගේ අමාත්‍යාංශයට යටත් වෙන්නේ නමුත් ගරු කතානායකතුමනි මේ වෙනකොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලින් ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සිද්ධ වෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු එතකොට ඉතා පැහැදිලිව 1997 නිකුත් කරපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් තියෙනවා. ඒ චක්‍රලේඛනයට අනුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ව පත් කළ යුතු වෙන්නේ මහජන නියෝජිතයෙක්. ඉතා පැහැදිලිව ඒ චක්‍රලේඛනයේ තියෙනවා. එහි ලේකම්වරයා වෙන්නේ ප්‍රාදේශීය ලේකම්. නමුත් මෙතෙක් කල් ඒ ක්‍රමවේදය අනුගමනය කරා. නමුත් ඔබතුමන්ලා වර්තමාන ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ මේ චක්‍රලේඛනයත් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා මේ පවත්වගෙන ආපු සම්ප්‍රදාය ක්‍රමවේදයක් සම්පූර්ණ උල්ලංඝනය කරලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයටත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයටත් සමහර මහජන නියෝජිතයෝ නොවන ආසන සංවිධායකවරු ඒ වගේම විවිධ පුද්ගලයෝ පත් කරලා තියෙනවා. මේක යහපාලන මූලධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි. යහපාල මූලධර්මයට විතරක් නෙමෙයි අර කියපු 97 නිකුත් කරපු චක්‍රලේඛනත් පටහැනි. ඉතින් මෙතෙක් කල් අඩුම ගානේ මේ රාජපක්ෂ පාලනයේ කාලෙවත් එහෙම දෙයක් වුණ නැහැ. බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මේකේ වාඩි වෙන්න හැදුවා. අපි ඉඩ දුන්නේ නැහැ. මොකද ඒක පොදුවේ තියෙන මූලික චක්‍රලේඛන වලට පටහැනි. මහජන නියෝජිතෙක් විය යුතුයි. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ කොහොමද මහජන නියෝජිතෙක් වෙන්නේ? අරයාගේ බිරිඳ උපමනේ. අද එහෙමයි සභාපති ධූරයක් දරනවා
සමහර ආසන සංවිධායකවරු කියලා ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු මේ සභාපති ධුරේ දාන. ධුර කියනවා මේ පත් කරපු නියෝජිතයා කියලා. ඉතින් එහෙම කොහොමද පත් වෙන්නේ? අඩුම ගන්න ඡන්දෙන් බලයට පත් වෙන්නේ. ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්වත් වෙන්නේ නැහැ. හිටපු අය අඩුම ගන්න සමහර තැන්වල හිටපු අයවත් වෙන්නේ. හිටපු മന്ത്രി කෙනෙක්වත් නැහැ. හිටපු අයවත් නෙමෙයි. ඔබතුමාලා පක්ෂය ඇතුලේ සංවිධායකවරු කියලා පත් කරන එක ඒක වෙනම අදාළ. හැබැයි ඒක මහ ජනතාවට අදාළ නැහැ. මහ ජනතාව තියෙන මහජන නියෝජිතෙක්. ඒසම മന്ത്രിවරයෙක් ඒ ආසනයට නැත්තම් වෙනත් ආසනයක മന്ത്രിවරයෙක් හරි ඒකට පත් කරනවා. එහෙම තමයි මෙතෙක් කල් අනුගමනය කරපු ක්‍රමවේදී. ඒ ආසනයට පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් නැත්තම් ඒ දිස්ත්‍රික්කයේ තුල වෙනත් മന്ത്രിවරයෙක් ආසන දෙක තුනක සභාපති ධුරේ දරුවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක. නමුත් එහෙමත් නැත්තම් පනාත් සභා මන්ත්‍රීවරයෙක් කෝවරියක් මේ සභාපති ධුරේ දරුවා. නමුත් ඔබතුමන්ලා මේ අනුගමනය කරන ක්‍රමයේ තුල මේ කිසිදු දෙයක් බලලා නැතුව නිකම්ම නිකම් කොහෙවත් ගිය ආසන සංවිධායකවරු පත් කරලා තියෙනවා. සමහරු මේ බරපතල චෝදනා තියෙන අය. මම උදාහරණයක් කිව්වොත් මිනිමරුම් චෝදනා තියෙන ආසන සංවිධායකෙක් පත් කරලා ඉන්නවා මේකේ සභාපති විදියට. මේක කොහොමද යහපාලනෙ වෙන්නේ? මේක යහපාලන මූලධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනි. ඒ නිසා කරුණාකරලා මේ ක්‍රමවේදය වෙනස් කරන්න 1997 ඒ චක්‍රලේඛනයට අනුව කටයුතු කරන්න ඒ චක්‍රලේඛනය ඉක්මවා ගිහිල්ලා ඔබතුමන්ලා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛන නිකුත් කරලා තියෙනවා නම් ඒක මේ සභාවට සභාගත කරන්න මන්ත්‍රීවරුන්ට රටේ ජනතාවට දැනගන්න තියන්න එහෙම චක්‍රලේඛන කොයි විදිහටද නිකුත් උනේ කවුද ඒ චක්‍රලේඛනේ ගැහුවේ ජනාධිපතිවරයාට පුළුවන් ද එහෙම විශේෂ නියෝජිතව පත් කරන්න ජනාධිපතිවරයාත් තමන්ගේ නියෝජිතව කියලා පත් කරන්න එදවිට එහෙම කොහොමද වෙන්නේ මහජන නියෝජිතව නැති අය ජනාධිපතිතුමාට පුළුවන් මහජන නියෝජිතයෙක් වෙන කෙනෙක් පත් කරන්න එහෙම වුණොත් මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක සභාපති වෙයි දසිල් රාජපක්ෂට තෝරනලාක පුළුවන් එහෙමෙන් එදා එයාගේ බිරිඳ ඇවිල්ලා වාඩි වෙන්න හැදුවා වගේම අදත් සමහර ඇමතිවරුන්ගේ බිරිඳ ඇවුරු ඇවිල්ලා වාඩි වුණොත් අපි මොකද කරන්නේ ඒක කොහොමද රාජ්‍ය නිලධාරීන් ඇත්තම ගත්තොත් රාජ්‍ය නිලධාරීන් එතෙන්දී අසරණ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරයා අසරණයි එතුමල්ල හිමීට රහසෙන් අපිට කියනවා අපිට කරන්න දෙකුත් නැහැ කියලා. මන්ත්‍රීතුමල්ල කතා කරලා මේක මොකක් හරි කරලා අපිට විසඳුමක් දෙන්න. මොකද එතුමල්ල දන්නවා මේක නීතියට පටහැනි පොදු සදාචාරයටත් පටහැනි සම්ප්‍රදායටත් පටහැනි කියලා. නමුත් ඒක වෙනස් කරන්න රාජ්‍ය නිලධාරීන් විදිහට ඔවුන්ට හැකියාවක් බලයක් නැහැ. සර් මෙතෙන්ට තමයි බලය තියෙන්නේ. ගරු අගමැතිතුමාට තමයි බලය තියෙන්නේ. ජනාධිපතිවරයා ඒ වැරද්ද කරනවා නම් ඒ වැරද්දත් නිවැරදි විය යුතුයි. වෙනත් කවුරු හරි කරනවා නම් එතනත් නිවැරදි විය යුතුයි. දැන් බොහෝ සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරු කියලා දෙන්නෙක් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය එක්කෙනයි ශ්‍රී ලංකා දෙමළ පක්ෂය එක්කෙනයි. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවනේ. මුතුමල්ලා දැන් කියනවනේ ඉනියා ජාතික ආණ්ඩුවක් තියෙනවා කියලා. ඒ ජාතික ආණ්ඩුව කියන අර්ථයෙන් කමන්නේ නැහැ කියමු. හැබැයි මහජන නියෝජිතෝ එන්නේ. මහජන නියෝජිතයන්ගෙන් පිට මේ සභාපති ධුරයට පත් කරන එක වහාම නතර කළ යුතුයි කියන එක මා මුලින්ම අවධාරණය කරනවා. ඊළඟට ගරු කතානායකතුමනි මා කැමති අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු වෙන්න. ඒ අධිකරණ අමාත්‍යාංශයට යොමු වෙන්න ආරම්භ කරද්දී අපිට මතකයි පහුගිය කාලේ බන්ධනාගාරයේ පහර දීමක් සිද්ධ වුණා. ඒ බන්ධනාගාරයේ පහර දීම සම්බන්ධයෙන් විශේෂ කොමිෂන් සභා දෙකක් කොමිෂන් දෙකක් පත් කරා. පළවෙනි කොමිෂම අතපත්තු කොමිෂම ඒ කොමිෂම් මගින් යම් වාර්තාවක් දුන්නා. හැබැයි ඒ වාර්තාව පිළිගන්න බැහැ කියලා ඊට පස්සේ තව කොමිෂමක් පත් කරා. ඒ බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච ඝාතනය ඒවා ඇත්තටම ගත්තොත් ඝාතනය. ඉතා පැහැදිලිව සැලසුම් සහගතව බන්ධනාගාරය ඇතුළට කඩම් වැදිලා වෙඩි තියලා ඒ සිරකරුවන් ඝාතනය කරේ. ඒතර අපි ගහලා තියෙනවා බෝඩ් එක සිරකරුවන්ද මිනිස්සුව වෙති ඔවුන්ගේ අයිති අපි ආරක්ෂා කළ යුතුයි කියලා. හැබැයි එහෙම තිබුණාට ජාත්‍යන්තර මූලික මානව හිමිකම් නීතින් පවා උල්ලංඝනය කරමින් ඒ පහුගිය කාලේ අපිට මතකයි බන්ධනාගාරයේ ඒ සිරකරුවන් වෙඩි තියලා ඝාතනය කරලා දැම්මා. ඒ පිළිබඳව පත් කරපු කොමිසම ඒ කොමිසම වල වාර්තා කෝ ඒව අද වෙනකන් එළිදරව් වෙලා නැහැ. ඒ නිසා ඒ වාර්තා පිළිබඳව වහම ඒ වාර්තා වැඩංගුව පිළිබඳව රටේ ජනතාව දැනගන්න කැමති. ඒ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ වාර්තාවේ අඩංගුව මොකද්ද? ඒවයේ නිරීක්ෂණ මොනවද? නිගමන මොනවද කියන එක ඒ පිළිබඳව ඔබතුමන්ලා නිවැරදි දැනුවත් කිරීමක් කරන්න කවද්ද කියලා දැනගන්න කැමති.
ගරු උපතුමා රාජපක්ෂ ජනාධිපතිතුමා
ඔව් ගරු කතානායකතුමනි මේ ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා නගන කාරණේ වැදගත් කාරණයක් මේ ආණ්ඩුව පිහිටවන්නට පෙර සිද්ධ වුණු මේ සිද්ධියට අදාළව එදා මහාධිකරණ විනිසුරු තුමා කෙනෙක්ගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පත් කරලා පරීක්ෂණයක් කරලා තිබුණා. අපිත් එක්ක අධ්‍යයනය කරලා බැලුවා කරු කතානායකතුමනි, ඒ කොමිටුව ඒ වාර්තාවේ ගත යුතු හරයක් තිබුණේ නැහැ. ඒක නිසා මම ඒ පිළිබඳව මහාධිකරණ විනිශ්චයකාරතුමෙකුගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුජ්‍යල කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ වාර්තාවේ හුඟක් සංවේදී කාරණා තියෙනවා, ඒකේ නිර්දේශයේ තියෙනවා පරීක්ෂණ කරලා මේ පිළිබඳව නීති පියවර ගත යුතු ආකාරය. ඒ අනුව ජනතාවට ඒක හෙළිදරව් කරන්න පුළුවන් කරුණු සියල්ල ඇතුළත් කරලා මාධ්‍යයට අපි රටේ ජනතාවට සම්පූර්ණ විස්තරය ලබා දුන්නා. ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය පරීක්ෂණ පවත්වන්නට පොලිස්පතිතුමාට අපි යොමු කරා. ඒ පිළිබඳව සිහි කැඳවීමකුත් අපි කරලා තියෙනවා. වර්තමානයේ මා අමාත්‍යාංශයේ ගරු DM ස්වාමිනාදේ නැමැතිතුමා යටතේ පවතින්නේ.
හොඳයි, ඔබතුමා කියනවා නම් මේ වார்த்தාව පිළිගන්න බැහැ කියලා. අපි දැනගන්න කැමතියි මේ වார்த்தාවේ තියෙන්නේ මොනවද. ඒ නිසා කරුණාකරලා සභාගත කරන්න. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට
වார்த்தාව නෙවෙයි ඊට පෙර එක.
ඒක තමයි.
ඊට පෙර එක පිළිගන්න බැරි නිසා අපි අලුතෙන් එකක් පත් කරා. ඒකේ අපි විශ්වාස කරනවා ඒක සාධාරණ සාර්ථක පදනමක් මත තියෙනවා කියලා. ඒක උඩ ඉදිරි පියවර ගන්න කියලා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.
හොඳයි, ඔබතුමා ගත්ත පියවර බොහොම හොඳයි, ඒ ගැන බොහොම ස්තුතියි. කවන්න ඒක දෙකම අපිට ටේබල් කරන්නකෝ. ඒතර අපිට ජනතාවට දැනගන්න පුළුවන් ඒ වෙච්ච දේ වහන්න හදපු අය කවුද, ඒ කමිටුව දාලා ඒ පරීක්ෂණ යට ගන්න නැදුවේ කොහොමද, ඒවත් ජනතාව දැනගන්න ඕන.
ගරු ජයජස් රාජපක්ෂ මැතිතුමා,
ගරු කතානායකතුමනි, ඒකේ අපි හෙළිදරව් නොකළ යුතු කරුණුයි කියලා අපි තීරණය කරේ. ඒක ජනතාවට හංගන්නවත් ඔබතුමාලට ඒක වසන් කරන්නවත් නෙවෙයි. ඒ කරුණු එළියට ආවොත් ඉදිරියේදී කරන පොලිස් පරීක්ෂණ කටයුතු කරගෙන යන්නට බැරි වෙනවා. සාක්ෂිකාරීන්ට ප්‍රශ්න මතු වෙනවා, සාක්ෂිකාරීන්ට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න මතු වෙනවා. ඒක නිසා තමයි අපි ඒ සංවේදී කරුණු ටික විතරක් ඉතුරු කරලා හෙළිදරව් නොකර පොලිස්පතිතුමාට නිර්දේශ කරේ මේ පරීක්ෂණ කටයුතු ඉවර කරලා නීති පියවර ගන්න. එතකොට මේ සියල්ල එළියට එවි.
ඔව් ගරු ඇමතුමනි, ඒ පිළිබඳව සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වෙනම පනතක් තියෙනවනේ. අපි ඒ පනතට අනුව ඒ සාක්ෂිකරුවන් ආරක්ෂා කරමු. ඒකට නීති ඕන නම් තියෙනවා. වශයෙන් වංගු ගහන්න දෙයක් නැහැ. එනිසා මේක ජනතාවට දැනගන්න ඕනිමයි. එනිසා ඒ සාක්ෂි දෙන අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුම මේ පාර්ලිමේන්තුවේදී අලුත් පාර්ලිමේන්තුවේදී වෙනම පනතක් සම්මත කරා. ඒ පනතට අනුව අපිට ඒ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න පුළුවන්. ඔබතුමා කියනවා නම් තවත් එහාට ගිය සංවේදී කරුණු තියෙනවා කියලා. අපි ඒ කරුණු ටික තියන්නකෝ. දැන් එහෙම වාර්තා දීලා තියෙනවනේ. මෙතනට දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි ඇමරිකානු තානාපතිවරයා අස්සම් කරපු ආරක්ෂක හරස්සේ වගේ උසුම. ඒකේ සමහර ඒවා ටිපෙක්ස් කරලා තිබුණා. ටිපෙක්ස් කරලා ඉතුරු ටික දුන්නා. කමක් නැහැ. ඔය කියන සංවේදී ටික මොන හරි කළා ඉතුරු ටික දෙන්න. නිර්දේශ ටික දෙන්න. නිගමන ටික දෙන්න.
නිකුත් කරා. සියලුම මාධ්‍යයට නිකුත් කරා.
මේ රටේ මාධ්‍ය පහල වුණා සියලුම. මහජන නියෝජිතයන්ට දෙන්න. මහජන නියෝජිතයන්ට දෙන්න. පාර්ලිමේන්තුවට දෙන්න.
කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිටපත අපි සපයන්න.
රයිට්. එහෙනම් ඉතින් අර උත්තරේ ඕනේ නැහැ කලින් කිව්ව එක.
හරි, අපි දෙන්න පුළුවන් ටික දුන්නා. ඒ ටික දැවත දෙන්නම් ඔබතුමා.
හරි, එඩිට් කරලා ඔබතුමා කියන විදිහට එඩිට් කරලා මම පිළිගන්නවා. ඔබතුමා කියනවා නම් ඒවා ප්‍රශ්න කියලා ඒ ටික එඩිට් කරලා ඕනම් ෆුට් නෝට් එකකුත් දාලා අර ඔබතුමාලගේ අලුත් ක්‍රමවේදය අනුව ෆුට් නෝට් එකකුත් දාලා මේ වார்த்தාව සභාගත කරන්න. මහජන නියුත්‍යන්ට මේ රටේ ජනතාවට ඒක දැනගන්න අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි අනිත් කොමිසම රොසෙන් චානකට පහර දීපු ඒ පිළිබඳව පත් කරපු කොමිසම. රොසෙන්සාන චානක ඇතුළු අයට පහර දීලා රොසෙන් චානකව වෙඩි තියලා මරලා දැම්ම. එතනත් ඝාතනයක් සිද්ධ වුණේ. එතකොට සති දෙකක් ඇතුළත මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා මානවික කොමිසම කිව්වා. ඊළඟට ඒ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරා. මහානාම තිලකරත්න විනිසුරුවරයාගේ මූලිකත්වයෙන්. ඒ වார்த்தාවකෝ. ඒ වார்த்தාව ජනතාවට දැනුවත් කරන්න කිසි බාධාවක් නැහැ. එතන සංවේදී ප්‍රශ්න නැහැ. ඒ නිසා ඒ වார்த்தාවත් ඉදිරිපත් කරන්න. බන්ධනාගාරයේ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ වார்த்தාවත් ජනතාවට දැනගන්න ඉඩ සලස්වන්න කියලා මා ආරම්භයක් විදිහට ඔබතුමාට කියනවා. ඊළඟට ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි ඔබතුමන් නියෝජනය කරපු ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වල පහර දීම සහ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ ඒකටත් එහෙම පරීක්ෂණ වார்த்தාවක් තිබ්බා. කොමිටියක් පත් කරා. ඒවෙත් වාර්තා නැතාම නොනිල විදිහට වාර්තා ආවා. එහෙම මෙහෙම. එහෙම නෙමෙයි, නිලවසෙන් මේ පාර්ලිමේන්තුවට ඒ වார்த்தා ඉදිරිපත් කරන්න. එතකොට තමයි ජනතාවට විනිවිද පෙනෙන ආකාරයට මේවයි උනේ මොකද්ද, වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අනාගතයේ එවැනි වැරද්දක් කරන එක වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. පොලිසියෙන්ද, හමුදාවෙන්, ඒ දෙපැත්තෙම සම්බන්ධ වෙලා ඒ දෙපැත්තම යොදවගත්තේ කවුද? ඒකට නියෝග දුන්නේ කවුද? වැදගත් වෙන්නේ ඒක. ගෝඨාභය නම් හරි පැහැදිලිව වර්තාවේ කියන්නේ. ඒ වර්තාවේ දෙන්නේ. ගෝඨාභය කියලා කතාවක් තිබුණා. ඉතාල පැහැදිලිව. ඒ ඉඳපු හමුදා මේජර්වරයා එතනින් එහාට ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග කියන එක පැහැදිලිව තිබුණා. ඉතින් ඒ වර්තාවක් කො දැනගන්න කැමති. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා නියෝග දීලාද? ඒ දේ සිද්ධ වුණේ. හොඳ ආණ්ඩුවේ ඇමතිවරයා එදා කිව්වේ එහෙම. මේ පාර්ලිමේන්තුවටම ඇවිල්ලා එදා ඒ ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරු කිව්වා මේ ඕන නැති වැඩක් කරේ. මේ පහර දීම වැරදි. මේ ගැන පරීක්ෂණ තියන්න ඕනේ කියලා මට මතකයි නිවාස ශිරපාල ඇමතිවරයා එහෙම කිව්වා. ඒවට සම්බන්ධ වෙච්ච අය කවුද කියලා විවෘතවත් කිව්වා. ලොබියෙක් වෙනමත් කිව්වා සමහර දේවල්. නමුත් ඒවා මේ රටේ ජනතාව දන්නේ නැහැ. එනිසා රතුපස්වල වෙඩි තබා ඝාතනය කිරීමේ ඒ නියෝගය දුන්නේ කවුද කියන කට්ටට අදාළ වර්තාව වහම මේ රටේ ජනතාව ඉදිරියට පමුණවන්න කියන එකත් ඔබතුමාට මතක් කරනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ගත්තොත් ගරු කතානායකතුමනි, අධිකරණ ශේෂ්ත්‍රයේ විනිශ්චයකාරවරුන් මාරු කිරීම සහ ඔවුන්ගේ කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ක්‍රියාත්මක වෙන බව ඇත්ත. නමුත් අධිකරණ ඇමතිවරයා විදිහට ඔබතුමාටත් විශාල වගකීමක් තියෙනවා. ඒවැය තියෙන පරිපාලන ගැටලු, ඒ වගේම ඒ අධිකරණ අමාත්‍යංශ තියෙන විවිධ මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව යම් යම් මැදිහත් වීම කරන්න ඔබතුමාට බලයක් තියෙනවා, වගකීමක් තියෙනවා. එතෙන්දී දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගරු කතානායකතුමනි, මේ අධිකරණ කලාප නම් කිරීම. අධිකරණ කලාප නම් කිරීමේ විශාල දෝෂයක් තියෙනවා. සාමාන්‍ය නම් කිරීම සිදුවේ යුත්තේ ජනගහනය සහ භූගෝලීය සාධක මත. නමුත් බොහෝ තැන්වල මේ අධිකරණ කලාප නම් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ අර දේශපාලඥයෝ ආසන වෙන් කරනවා වගේ. ආසන වෙන් කරගන්නේ පක්ෂෙට දිනන්න පුළුවන් ඡන්ද ටිකෙන්නේ කොහොමද? ඒ අනුව ආසනේ මායිම් හදන්නේ. එවැනි තත්ත්වෙට මේ අධිකරණ කලාප පිහිටුවීම පත්වීම ඉතාම කනගාටුදායකයි. එනිසා අධිකරණ කලාප පිහිටුවීමේදී වඩාත් විද්‍යාත්මක පදනමක් මත මේ අධිකරණ කලාප පිහිටුවීම සහ ඒවා ගැසට් කරලා නිකුත් කිරීම කළ යුතුව තියෙනවා. ඉතින් බොහෝ තැන්වල ගැටලු මතුවෙච්ච තැන් තියෙනවා. අපි බිල්ඩින් හදලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා බිල්ඩින් හදනවා. බිල්ඩින් හැදුවට ඒවට අවශ්‍ය කරන විනිශ්චයකාරවරුපත් කිරීම, ඒ කාඩර් එක බඳවා ගැනීම, ඒ යාන්ත්‍රණය විධිමත්ව සිද්ධ වෙලා වෙන්නේ නැහැ. එනිසා බොහෝ තැන් තියෙනවා අද විනිශ්චයකාරවරුන්ගේ අඩු තියෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත් ගත්තොත් දෙමළ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් විනිශ්චයකාරවරුන්ගේ විශාල ඌනතාවයක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් ඒ බඳව ගැනීම කරන්න. ඒ සඳහා වෙච්ච නීතිඥවරු ඉන්නවා. ඒ අවශ්‍ය කරන විභාග පවත්වලා කඩිනම් කරන්න පුළුවන්. හැබැයි
ජනාධිපතිනිඥ විජිතාස රාජපක්ෂ මහත්මයා,
ගරු කතානායකතුමනි, විජිත හේරත් මැතිතුමා කියන කාරණය සත්‍යක්. අපේ අධිකරණ කලාප කැඩීම පහුගිය කාලවල අර පළාත් පාලන ඡන්දයට කොට්ටාස කඩන ආකාරයට දේශපාලඥයෝ තමයි මේක කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට පවත්වාගෙන යන්න බැරි තත්වයට මේ තත්වය උග්‍ර වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි මම මහාධිකරණ විනිශ්චයකාරතුමා කෙනෙක් පත් කරලා මේ පිළිබඳව වාර්තාවක් අරගෙන දැන් ඒ නිවැරදි කරන්න සියලු කටයුතු කරගෙන යනවා. ඔබතුමා කියනවා වගේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ලංකාවේ මේ තියෙන ගැටලු අපි ඉදිරි මාස කීපෙදී විසඳන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම ගම්පහින් තමයි අපි ඒක ආරම්භ කරන්නේ. මේ ගරු
කතානායකතුමා,
ප්‍රශ්නය හඳුනාගෙන තිබීම වැදගත්. ඒ ප්‍රශ්නයට පිළිතුර ප්‍රමාද වීම කනගාටුදායක, ඉක්මන් කිරීම ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මේක බරපතල, ඔබතුමත් සඳහන් කරා. ගම්පහ විතරක් නෙමෙයි, කොළඹ ගත්තත් වෙනත් දිස්ත්‍රික්කවල ගත්තත් මේ ප්‍රශ්නේ තියෙනවා. මහර අලුතෙන් අධිකරණයක් පිහිටෙව්වා 2012. මේ අධිකරණය පිහිටෙව්වේ ඊට පස්සේ 2014 විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරා මහර දිස්ත්‍රික් අධිකරණයක් පිහිටවනවා කියලා. නමුත් අද වෙනකන් මහර දිස්ත්‍රික් අධිකරණයක් පිහිටවලා නැහැ. ගම්පහ නඩු ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. මේ අලුතෙන් අධිකරණ ගොඩනැගිල්ලක් හැදුවා. හැබැයි ගොඩනැගිල්ලක් හැදුවට
කියන එක ඇත්ත කරු කතානායකතුමනි, ගම්පහ අපි මහර හදලා තියෙනවා දිසා අධිකරණයකටත් එක්ක. ඒ අතරතුරේ වත්තල අධිකරණය කඩාගෙන වැටුණා. ඒක නිසා දැන් වත්තල අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ මහර අධිකරණයේ එක කොටසක. ඉතින් දැන් වත්තල අධිකරණය අපි හදලා තියෙන්නේ. තව මාස කිහිපයක් යනවා වැඩ සම්පූර්ණ කරන්න. එතකොට මහරින් වත්තලට ඒ අධිකරණය ගෙනියපුවාම මහර දිසාධිකරණය අපිට එතන පටන් ගන්න පුළුවන් ගරු කතානායකතුමනි.
ඔව්. දැන් වත්තල අධිකරණයේ ගරු කතානායකතුමනි මේ අලුත් ආණ්ඩුව බලයට පත් වෙන්නත් කලින් බොහෝ වැඩ අවසන් කරලා තිබුණේ. ඉතින් ඒ පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඒක තවම අවුරුදු දෙකක් ගත වෙලා තාම අවසන් වෙලා නැහැ. ඒද මේ කියන්නේ මේ සාක්ෂි කියනවා.
ගරු අග්‍රාමාත්‍යතුමා
මම යෝජනා කරේ ඇමතිතුමාටත් අනාගතයේ මේ අධිකරණ කලාප බෙදුවම යෝජනාව මේක පාර්ලිමේන්ත ඉදිරිපත් කරන. ඒතර මුළු සභාවෙම අදහස් අරගෙන ක්‍රියාත්මක කරු. නැත්තම් මේ මහවුලක් උනේ. හැම එක්කෙනාට ඕන විදිහට ගිහින් දැන් අවුල ලෙහෙන එකත් දේශේ ගන්න
නෙමෙයි.
දැන් තියෙනවා අපි වත්තල අධිකරණයටයි ගාල්ලේ අලුත් අධිකරණයටයි මිලියන මට මතක විදිහට 150කට වැඩි මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවලා තියෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමාද කරා. අපි ඒකෝල්ල ගෙනල්ලා විමසුවා. විමසුවම කිව්වේ ඒ අපි අධිකරණ හදන්න දීපු මුදල් රාජ්‍ය ඉංජිනේරු බාර අමතිවරයා ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිතුමාගේ ඡන්දයට වියදම් කරලා. ඒක තමයි ඇත්ත කතාව. ඒකට සාක්ෂි තියෙනවා.
කවුද 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 වියදම් කරලා දෙන්නේ?
කවුද වියදම් කරලා දෙන්නේ? නිවාස ඉදිකිරීම ඇමතිතුමා.
ගරු ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස?
නෑ නෑ නෑ. කලින්
ආණ්ඩුව හිටපු. ඒ කියන්නේ කවුද?
ඔව්. ඔබතුමා විරුද්ධතුමා.
හිටපු ජනාධිපතිතුමා තමයි අධිකරණයේ. ඉතින් එයා දිනන්නේ ඒක වියදම් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරපු එහෙම කරපු එක්කෙනාගෙන මෙච්චර પાස්පෝර්ට් වැරදිවිල ඔබතුමාලා රකින්නේ. එහෙම කරලා කියලා දැන් කිව්වට ඒ ඔක්කොම චෝදනා තියෙන પાස්පෝර්ට් චෝදනා තියෙන උපැන්න සාති කර චෝදනා තියෙන එක්කෙනා රකින්නෙත් ඔබතුමාලානේ. ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ.
රොමාන්ජේජම කියන්නේ. ගරුව අධිකරණ අමාත්‍යතුමා.
හරි මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක නගන්න දෙන ගරු කතානායකතුමනි.
ඔව් ගරු වාසුදේව නානාකාර මැතිතුමා වැඩිද පොයින්ට් ඔෆ් ඕඩර්.
ඊවරේ ගණයි මේ චෝදනාව නගන්නේ. ඔහුගේ ක්‍රියාකලාපයේ ඔහුගේ සාවද්ද ක්‍රියාකලාපයේ ආදී දේවල් පදනම් කරගෙන එවැනි චෝදනාවක් කරනකොට සාවර නියෝගනල තියෙන්නේ ඒක යම් කිසි යෝජනාවක් කණුව කරන්න
ඕනේ.
මේ පාර්ලිමේන්තුවේ නිකන් හිටි ගමන් മന്ത്രിවරයෙකුට එහෙම අපවාද චෝදනා කරන්න බෑ.
හොඳයි ගරු අමාත්‍යතුමා පිළිතුරු දෙනවා.
ගරු කතානායකතුමනි මට කවුරුවත් චෝදනා කිරීමක් නෙමෙයි කරේ. විජිත හේරත් ගරු മന്ത്രിතුමා මේ ප්‍රශ්නේ අහන වෙලාවට මම උත්තර නොදී මෙතුම කියන්නේ කවදා හරි අදාළ മന്ത്രിවරයා එනකම් මට බලාගෙන ඉන්න කියලා. එහෙම සම්ප්‍රදායක් එහෙම රීතියක් මේ පාර්ලිමේන්තු ක්‍රමයේ තියා ලෝක කොහෙවත් නැහැ. එතුමා ප්‍රශ්නේ අහනකොට එතුමාට ඒ කරුණ පැහැදිලි කිරීම මගේ යුතුකමක් මගේ වගකීමක්. ඒකට මං අරයම යනකම් මං ඉන්නේ නැහැ.
නෑ නෑ ගරු ජෝන් අමරදුංග මැතිතුමා ගරු ජෝන් අමරදුංග මැතිතුමා
අරු මම විජේදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමාට චෝදනා කෙරුවා. ඇයි මේ ගොඩනැගිලා හදලා ඉවර කරන්නේ නැති කියලා. එතකොට එතුමා කිව්වා ඒකේ සල්ලි කවුද මංකොල්ල කාලා කියලා. දැන් ඔය මංකොල්ල කාරයාගේ නම තමයි කිව්වේ.
හරි
ඒකයි එතුමා කිව්වේ.
අරු නානාකාර මැතිතුමා
අරු කතානායකතුමනි අපි යම් සාධාරණ
අරුණාකර ආසනයට ගිහලා ඉඳගන්න ආසනයට යන්න
අපි සාධාරණත්වයක් උඩ වැඩ කරන්න ඕන. අපිට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව මේ විදිහට කියන්නත් වර ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්න තියුණා. යම් සංවේදී කරුණු තියෙනවා ඒ සංවේදී කරුණු මට මෙතන කියන්න බෑ. ඒක මම පස්සේ කියන්නේ.
හොඳයි අපි
ඒකට
ගරු කතානායකතුමනි මෙතන කිසි මන්ත්‍රීවරයෙක්ගේ නමක් සඳහන් වුණේ නැහැ. ඒ නිසා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා දැන් තොප්පිය දාගත්තත් මම දන්නේ නැහැ එතුමා හිටියද කියලා. දෙහි ඇමතිතුමා කවුද කියලා දැනගන්න මේ ඒ ඒ ඒ දැනගන්න කැමති. ඒ නිසා ඔබතුමා මේ අනුන්ව රකින්න යන්න එපා. ඔබතුමා හොරු රකින්න යන්න එපා. හොරු රකින්න කියලා ඔබතුමා අමාරු වැටෙන්න එපා. ඔබතුමාගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගන්න. ඊළඟට ගරු කතානායකතුමනි මහර ගත්තොත් ඇත්තටම පොලිස් කොට්ටාස 6ක් තියෙනවා. පොලිස් කොට්ටාස 6න් අපරාධ නඩු පිළිබඳ සියල්ල ගම්පහ උසාවියට යනවා. අපරාධ නඩු වලින් භාගයක් ගම්පහ උසාවියට මේ මහර උසාවියට යනවා. සිවිල් එකෙන් සිවිල් සියල්ල ගම්පහ උසාවියට යනවා. ඒතර සමහර තැන්වල එකම ග්‍රාම සේවා කොට්ටාසේ දෙකට බෙදිලා භාගයක් ගම්පහට යනවා භාගයක් මහරට එනවා. සමහර ලාවට නීතිච්චවරුන්ටත් වරදි. මොකද මේ කොයි උසාවියටද මේක අදාළ වෙන්නේ කියලා. මොකද ග්‍රාම සේවා වශයෙන් දෙකට බෙදිලා. එතකොට උසාවියට ගිහිල්ලා උසාවියෙන් තමයි නඩුකාරයා කියන්නේ මේක මෙහෙට අදාළ නැහැ කියලා. එතකොට අර සේවාදායකයා ගාස්තුවත් ගෙවලා ප්‍රශ්නයදුත් වෙලා නඩුවත් කල්යන ප්‍රශ්න ගොඩකට පැටලෙනවා. ඒ නිසා දැනට මේක බරපතල පරිපාලන ප්‍රශ්නයක් වෙලා තියෙනවා බිම. එනිසා මේක කඩිනම් කළ යුතු වෙනවා. මොකද මේ අධිකරණ කලාප සහ ඒ පොලිස් කොට්ටාස ඒවට වෙන් කිරීම පිළිබඳව මතුවලා තියෙන ප්‍රශ්නය ගම්පහ විශේෂයක් විදිහට මම ඔබතුමාට මතු කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මහර අලුතෙන් ඉදිකරපු ඒ අධිකරණ භූමියට භූමියේ අධිකරණයට අදාළව තව ඉඩ පහසුකම් මදි. ඔබතුමා පිළිගන්න. ඔබතුමා මේ සාකච්ඡාව වලට සම්බන්ධ වුණා. ඔබතුමා පිළිගත්තා ඒ ආසන්නෙම තියෙන ඉඩම ඒකට පවර ගන්න ඕනි කියලා. අධිකරණ අමාත්‍යංශයට පවරගෙන ඒ අධිකරණ ගොඩනැගිලි සහ නීතිඥවරුන්ට අවශ්‍ය කරන කාර්යාල පිටව ඉදි කරන්න ඒ භූමිය ලබා දෙන්න එකඟයි කියලා. පළාත් ඉඩම් කොමසාරිස් යටතේ තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අද ඒ භූමිය කවුද අත්පත් කරගෙන තියෙන්නේ? ඔබතුමාම දන්නවා ඔබතුමාලගේම ආණ්ඩුවේම ඇමතිවරයෙක් පදනමක් තියෙනවා. ඒ පදනමෙන් තමයි ඒ පදනමට තමයි මේක බදු වරන් තියෙන්නේ. ඒතර ඒ පදනමෙන් තමයි දැන් කුලියට දෙන්නේ එක එක අයට. අධිකරණ ඒ නීතිඥවරුන්ට කුලියට දෙන්නේ පදනම. මේ ආණ්ඩුව ඉඩම ඉඩ පළාත් ඉඩම් කොමසාරිස්වරයා සතු ප්‍රාදේශීය ලේකම්වරයා භාරයේ තියෙන ඉඩම ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්ගේ නමින් පදනමක් හදලා ඒ පදනම මගින් අතුරු කුල් බදු දෙනවා තවත් අයට. රුපියල් ලක්ෂ 4ක් ගත්ත ආරම්භක ගාස්තු විදිහට පහළ තට්ටුවට, උඩ තට්ටුවට ලක්ෂ 2000ක් ගත්තා. මාසික කුලිය පහළ තට්ටුවට 15000යි, උඩ තට්ටුවට 7500යි. හැබැයි කිසිදු රිසිට් එකක් නැහැ. රජයේ ඉඩමක් කොහොමද එහෙම පෞද්ගලික පදනමකට පවරලා පෞද්ගලික පදනම් මගින් ආපහු එක එක ආයතනවලට කුලියට දෙන්නේ? ඒ නිසා මේක රජයේ සතු ඉඩමක්. එතන තියෙනවා හෙක්ටාර් 0.9 කගේ ඉඩමක්. ඒ ඉඩම වහම අගමැතිතුමත් මැදිහත් වෙලා ජනාධිපතිතුමත් එකඟයි. ගරු මහරාසනය නියෝජනය කරන ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමතිතුමත් ඉතා පැහැදිලිව එකඟ වුණා කියලා ලිඛිත සාක්ෂි තියෙනවා. එතුමා ඒ තිබිච්ච සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ගරු අධිකරණ ඇමතිතුමා සහ මහනගර සභාව බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න ඇමතිතුමා සමග කළ සාකච්ඡාවේදී මහර දිසා අධිකරණය ආරම්භ කිරීම සඳහා මහර අධිකරණය ඉදිරිපිට ඇති රජයට අයත් හිස් ඉඩම අධිකරණ අමාත්‍යංශ වෙත ලබා දීම සඳහා එකඟතාවයේ ලබා දී ඇත. එතුමත් එකඟතාවයේ ලබා දීලා තියෙනවා කියලා මේ ලිපියේ තියෙනවා.
නෑ ගරු මන්ත්‍රීතුමා, හැබැයි ඔබතුමා ඒ තියෙන කාරණේ මම බාර ගන්නම්.
ඔව්, කාරණේ බාර ගන්නව නම් ඇති. මේ ඔබතුමා මේ සාකච්ඡා පිළිබඳ තියෙනවා සීලුම් මිනිත් මම ඉදිරිපත් කරන්න වෙලාවමදී. ඉතින් ඒ එතුමත් කැමති නම් කවුරුත් විරුද්ධ වෙන්න විදිහක් නැහැ නේ. ඒ නිසා දැන් ඒ ඉඩම වහාම පවරාගෙන නීතිඥවරුන්ට අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දෙන්නත් අධිකරණ ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය කරන කටයුතු කරන්නත් කඩිනම් පියවර ගත යුතුයි කියලා මා යෝජනා කරනවා. මේක කාලයක් තිස්සේ ඇදමින් තියෙන දෙයක්. ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ පිළිබඳ දැනුම් දුන්නම ප්‍රාදේශීය ලේකම්වරුන් මේකේ මගහරිනු. දිස්ත්‍රික් ලේකම්වරයා ලිපියක් කියවලා තිනවා මේකේ මැනුම් කටයුතු ආරම්භ කරා. මේ මැනුම් කටයුතු අවසන් වුණාට පස්සේ තීන්දුවක් ගන්නම් කියලා. පට්ටපල් බොරුවක් ජේෂ්ඨ ඉඩ මිනුම් නිලධාරිවරයා ලිපියක් කියවනවා. නෑ මට එහෙම කිසිදු ලිපියක් කියවලා නෑ. මැනුම් කටයුතු කරන්න කියලා මට කිසිදු දැනුම් දීලක් නෑ කියලා. මේ නොවැම්බර් මාසේ පළවෙනිදා. මේ අද අපි කතා කරන්නේ 21 වෙනිදා. ඒතර මිනුම් ජේෂ්ඨ මිනුම් නිලධාරිවරයා යවන්නේ පළවෙනිදා ලිපිය. එහෙම නියෝගයක් එහෙම තීන්දුවක් මට දීලා නෑ කියලා. ඒ නිසා මේ බෝලේ පාස් කර කර එහෙට මෙහෙට මගහරිනවා. ඒ නිසා වහාම ඒ භූමිය රජයේ සතු භූමියක්. එය අධිකරණය පිහිටුවීම සහ ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා යොදා ගන්න කියන එක මා මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ අධිකරණවල තියෙන පහසුකම් පිළිබඳ බොහෝ මැසිලියනෝ විශේෂයෙන්ම විනිශ්චයකාරවරුන්ට නීතිඥවරුන්ට අවශ්‍ය කරන පහසුකම් නිවැරදිව ප්‍රමාණවත් පහසුකම් නැහැ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන පහසුකම්වත් නැහැ. ඔබතුමාම දන්නවා අලුත් කඩේ උසාවියේ විනිශ්චයකාරවරුන්ගේ වාහන ටික නවත්තන රථගාලක් තියෙනවා ප්‍රමාණවත් විදිහට. එහෙම නැහැ. එතෙන් සිට වැසිකිළිය කැසිකිළිය එවැනි පහසුකම් වලත් බරපතල අඩුවක් තියෙනවා. අපි කෝටි ගාණක් මෙතන මුදල් එහාට මෙහාට නාස්ති කරනවා, වියදම් කරනවා. හැබැයි සාමාන්‍ය ජනතාව මේ උසාවි වලට ගියාම ඒවා ඉන්න තියෙන්නේ බොහොම උසාවි වල ඉන්න තියෙන්නේ දාඩිය දම්මින් පුංචි ඉඩ කොටසක. ඒවා ඉන්න බෑ. නඩු අවසන් වෙනකන් දාඩිය දාලා රත් වෙලා ඉන්නේ නඩු තීන්දුව කොයි වගේද කියලා. ඒ වගේ වෙලාවට වැසිකිළියට යන්න පහසුකම නැත්තම් කොහොමද ඒ සාමාන්‍ය ජනතාව ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ? ඒ නිසා එවැනි අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. කෝටි ගණන් අපි බිල්ඩින් හදලා තියෙනවා. සමහර බිල්ඩින් තියෙනවා නිකන් තියෙන්නේ. නිගමුව ඔබතුමා දන්නවා ලොකු බිල්ඩින් එකක් හදලා තිනෝ. එහි පනාත් සිවිල් ඇපිල් කෝට් එක පිහිටවනවා කියලා කලින් ගොඩක් කල් ඉඳලා කියනවා. නමුත් අද වෙනකල් නිගමුවේ සිවිල් ඇපිල් කෝට් එක පිහිටවලා නැහැ. ඉතින් උසාවි වල තියෙන තදබදේ අඩු කරන්න ඔබතුමල්ලගේ මේ අයවැය යෝජනාවේ තියෙනවා. උසාවි වල නඩු ගොඩක් ගොඩ ගැහිලා මේ අහන්න විදිහක් නැහැ. ඒ නිසා ඔබතුමල්ලා යෝජනා කරනවා උස නඩු දාන සාමාන්‍ය පුරවැසියන්ගේ නඩු ගාස්තුවක් ගන්න. ඇත්තම ගත්තොත් මේක දඩ ගාස්තුවක් වගේ. දඩයක් වගේ. එහෙනම් අපි යම්කිසි ප්‍රශ්නයක් වෙලා පැමිණිල්ලක් කරන්න උසාවියට ගියාම ඒ උසාවියට යන පුද්ගලයාට සල්ලි ගෙවන්න කියලා කියනවා. ඒකට හේතුව විදිහට ඔබතුමල්ලා දක්වලා තියෙන්නේ නඩු ගොඩ ගැහිලා කියලා. මේ නඩු අහලා ඉවර කරන්න බෑ කියලා. මේකේ තියෙන්නේ එහෙම තමයි වාක්‍ය තියෙන්නේ එහෙම.
උසාවියේ මේ අද ඊයේනේ උසාවිය පටන් ගත්ත දවසේ ඉඳලා පාර්ශවකාරීන්ගේ ගාස්තු අය කිරීමක් කෙරෙලා නැහැ අදටත් නැහැ. නමුත් මේ ඉදිරිපත් කරන ලේඛන අනුව මුද්‍ර ගාස්තුවක් කියලා එක ලේඛනයකට උපරිම සීමාව ලේඛන 10යි රුපියල් 1000ක සීමාවට යටත්ව මේ මුද්‍ර ගාස්තුවක් ගෙවීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒක හැම එකටම නැහැ. බෙදුන් නඩු වලට දික්කසාද නඩු වගේ වට නැහැ. මූල්‍ය වටිනාකම් තියෙන නඩුවලට පමණක් ඒ තියෙන ක්‍රමයක් ගරු මන්ත්‍රීතුමා. ඒක මේ අලුත් දෙයක් නෙවෙයි. ඒක දිගටම තිබිච්ච ක්‍රමයක්.
එහෙනම් ඇයි අලුතෙන් දැම්මේ? ඒ අයවැය කතාව අලුතෙන් දැම්මේ? ඔබතුමා කියන විදිහට දැනටමත් මුද්‍ර ගාස්තු සිවිල් නඩු සඳහා මුද්‍ර ගාස්තු අයකිරීමක් වෙනව නම් අලුතෙන් මොකටද අයවැය යෝජනාවක් කරන්නේ? මේ නඩු උසාවිවල නඩු ගොඩ ගැහිලා නඩු ප්‍රමාද වෙනවා. මේ ප්‍රමාදයේ වැළැක්වීම සඳහා උසාවිය වෙත නඩුවක් දාන සෑම පුද්ගලයෙක්ගෙම ගාස්තුවක් අය කරනු ලැබේ.
මන්ත්‍රීතුමා ඒ යෝජනාව තියෙනවා. මං කියේ දැනට පවතින ක්‍රමය ඔබතුමාට පැහැදිලි කරේ. මොකද ඒක නිවැරදි කරන්නේ.
ඔබතුමා මුදල් ඇමතුමා මේ අයවැය හදද්දී ඔබතුමා දැක්කේ නැද්ද?
ඇමතුමා ඒක පැහැදිලි කරා.
මොකද කිව්වේ? මොකද ඒක ඇත්ත කතාව. මේ තියෙන්නේ මෙහෙමනේ. මට කියන්නකෝ මේකට උත්තරේ. දැන් මේකේ තියෙනවා නඩු විශාල සංඛ්‍යාවක් විභාගයට ගැනීම සඳහා ඒකරාශී වී තිබීම සමස්ත අධිකරණ පද්ධතියේ මූණ පාන විශාල ගැටලුවකි. නඩු විශාල ප්‍රමාණයක් පැවතීම අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීමටද යුක්තිය පසඳලීමට ප්‍රමාද වීමටද හේතු වේ. එමෙන්ම ඒ රජයටද විශාල ගැටලුවක් වී ඇත. ඒ නිසා ඕනෑම පුද්ගලයෙකු උසාවියේ නඩුවක් ගොනු කිරීමේදී ඒ සඳහා වූ නඩු පෙවරීමේ ගාස්තුවක් අය කිරීමට මා යෝජනා කරමි. මොකද්ද මේ? තවම ඒ ගැන හරි පැහැදිලි කිරීමක් නැහැ. ඒකට උත්තරයක් දෙන්නකෝ ඔබතුමා. මම වෙලාව දෙනවා. මොකද්ද මේ?
ඒක ගරු මන්ත්‍රීතුමා මේ නඩු තදබදයක් තියෙනවා ප්‍රමාදයක් තියෙනවා කියන ඔබතුමාලා පිළිගන්නවනේ.
ඒක හරි.
දැන් අවුරුදු 50 60 30 මේ ගැන තමයි අපි කතා කරලා තින්නේ හැමදාම අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී. දැන් අපි ඒකට ගත යුතු විශාල පියවර ගණනාවක් අරන් තියෙනවා. සමත මණ්ඩලයේ සීමාව 1,25,000 කරලා අපි 100,000 ප්‍රමාණය නඩු අඩු කරගන්න බලනවා සුළු නඩු යන එක. ඒ වගේම මෝටර රථ ප්‍රවාහන ආඥා පනත සංශෝධනය කරලා ඒකෙනුත් විශාල නඩු සංඛ්‍යාවක් අධිකරණයට යෑම වළක්ව ගන්න බලනවා. ඒ තුළ කාලය ගත යුතු නඩු සඳහා සාධාරණ කාලයක් අධිකරණ ලබා දීම මේකෙන් අදහස් කරනවා. ඉතින් දැන් මේ කාරණය සම්බන්ධව තිබෙන නඩු ප්‍රමාණයයි වියදම් සියල්ල බලලා ඒක මුදල් අමාත්‍යාංශය විසින් කරපු යෝජනාව තමයි ඒක. ඒකේ හොඳ නරක අගුණ ගුණ අගුණ ඔබතුමාලට විවේචනය කරන්න සාධාරණ අයිතියක් තියෙනවා. ඉතින් අපි ඒක පිළිගන්නවා. නමුත් රජයක් විදියට රජයට මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදයක් විදියට මූල්‍ය විශේෂඥයෝ තමයි මේ කාරණේ තීරණය කරලා තින්නේ.
ඒ කියන ඔබතුමා කියන්නේ ඕනෑම පුද්ගලයෙක් අපරාධ නඩුවක් හෝ සිවිල් නඩුවක් හෝ ගිහිල්ලා උසාවියට දාද්දී අනිවාර්යයෙන්ම නඩු ගාස්තුවක් ගෙවිය යුතුයි කියන එකද මේ යෝජනාවේ තියෙන්නේ.
අපරාධ නඩුවලදී කිසිසේත් ඒ කාරණේ ඇති වෙන්නේ නැහැ. මොකද අපරාධ නඩු ගොනු කරන්නේ එක්කෝ පොලිසිය එක්කෝ නීතිපති දෙපාර්තමේන්තුව නමුත් අපරාධ ප්‍රයිවට් තියෙනවා. ප්‍රයිවට් තියෙනවා. මේක අපරාධ නඩුවලට ගාස්තු අය කිරීමක් කරන්නේ නැහැ. කරන ක්‍රමවේදයක් නැහැ. මේ ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය තියෙන්නේ සිවිල් නඩුවලදී ගරු මන්ත්‍රීතුමා.
හරි, කතානායකතුමනි, ඉතා පැහැදිලි.
මට තව විනාඩි 4ක් තියෙනවා ගරු
මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි පැහැදිලි. අධිකරණ ඇමතුමා ඉන්නේ වෙන මතයක. මුදල් ඇමතුමා යෝජනා කරලා තියෙන වෙන දෙයක්. ඒකෙන්ම පැහැදිලි ආණ්ඩුවේ මේ අයවැය තියෙන පිළිබඳ තියෙන පරස්පරය. ඒක තමයි මේ ඔප්පුනේ. අවසාන වශයෙන් වෙලාව මදි නිසා ගරු කතානායකතුමනි මේ විනිසුරුවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ. ඔබතුමන්ලා ඉතා පැහැදිලිව පොරොන්දු වුණා විනිසුරුවරුන් සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් හදනවයි කියලා. ඒ පිළිබඳව සැප්තැම්බර් මාසේ 16 වෙනිදා ජාතිකරු ජනාධිපතිතුමත් සම්බන්ධ වෙච්ච සාකච්ඡාවක් පැවැත්තුණා. නමුත් අද වෙනකන් විනිසුරුවරුන් සඳහා වෙච්ච වැටුප් ව්‍යුහයක් සකස් කරලා නැහැ. ඔබතුමාලා මේ අයවැය කතාවේ කියලා තියෙනවා විනිසුරුවරුන්ගේ වැටුප් විසමතාවයේ නිවැරදි කරා කියලා. අභියාචන අධිකරණ, මහාධිකරණ සහ අනිකුත් අධිකරණ සමාජිකයන්ගේ වැටුප් විෂමතාවයන් 2016 වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන ලදී කියලා. නැහැ, මේක නිවැරදි කළා නැහැ. ඉතා වගකීමෙන් කියන්නේ 66/2008 සුප්‍රීම ශේෂාධිකරණයේ නඩුවක් තිබුණා. ඒ නඩුවෙන් තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව අනුව ඉතා පැහැදිලිව කිව්වා විනිශ්චයකාරවරුන් සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කරන්න කියලා. ඒ වැටුප් ව්‍යුහයට අනුව නෙමෙයි ඔබතුමන්ලා චක්‍රලේඛනය නිකුත් කරේ 5/2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය. ඔබතුමා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ ඒ වැටුප් විනිසුරුවරුන්ට අදාළ වැටුප්ව සකස් කළ නැහැ කියලා ජනාධිපතිවරයාත් අධිකරණ ඇමතිවරයාත් ඒ සියලුම නිලධාරීන් පිළිගත්තා. මේ චක්‍රලේඛනයෙන් විනිසුරුවරුන් සඳහා වෙච්ච වෙනම වැටුප්වක් සකස් කළ නැහැ කියලා. ඔබතුමා පිළිගන්නවද මේ චක්‍රලේඛනයෙන් ඒ වැටුප්ව විනිසුරුවරුන් සඳහා වෙච්ච වෙනම වැටුප්වක් සකස් කළ නැහැ කියලා? ඔබතුමාලා පොරොන්දුක් දෙනවද ඒ වැටුප්ව යථාකාලෙදි ඉක්මනින් සකස් කරලා ඉදිරිපත් කරනවායි කියලා?
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ විජිතේරත්නතුමාට ඔය කාරණේ මතු කිරීම ගැන. ඇත්තටම විනිශ්චයකාරතුමන්ලා ඉතාම කටුක ජීවිතයක් ගත කරන්නේ. අනෙකුත් වැටුප් තල බලපුවාම විනිශ්චයකාරතුමන්ලාගේ වැටුප් හරි අඩුයි. ඒක පැය 8 රස්සාවක් නෙවෙයි. වෛද්‍යවරු වගේ උදේට පඩි අරගෙන මේ ස්පිරිතාලෙන් හවසට ගිහිල්ලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකෙන් සල්ලි හොයන කණ්ඩායමක් නෙවෙයි විනිශ්චයකාරවරු කියන්නේ. මේක බරපතල අඩුම පහසුකම් යටතේ අඩුම වැටුපකට ඉතා විශාල බරක් අදින කණ්ඩායමක් තමයි විනිශ්චයකාරතුමන්ලා. ඉතින් ඒතුමන්ලට වර්තමානයේ තියෙන මේ විප්‍රේත ක්‍රමය ඒවා මේවා විශාල වශයෙන් තාඩන පීඩන අවලාද අපහාස සිද්ධ වෙද්දී ඒතුමන්ලා ඉතාමත්ම කැපවීමෙන් අපේ රටේ අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යනවා. ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමා කියපු කාරණය පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් දැනුවත් කරලා අතිගරු ජනාධිපතිතුමාත් එක්ක පහුගිය මාස කීපය තුළ සාකච්ඡාවට කීපයක් ඉදිරිපත් තිබුණා. විශේෂයෙන්ම අපි ගරු කථානායකතුමනි එතුමාලට විශේෂ වැටුප් ක්‍රමයක් ඉදිරියේදී යෝජනා කරනවා. ඔබතුමාලා ඒකට සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරනවා.
ඉතින් පැහැදිලිව නමුත් මේ අයවැය කියලා තියෙන වාක්‍ය සම්පූර්ණයෙන් වැරදි. මොකද ඒකේ කියනවා වැටුප් විසමතාවය අහෝසි කරන ලදී කියලා. ඒතට ඒක වැරදි කියනක ඔබතුමාගේ දැන් මේ ප්‍රකාශනයෙම ඔප්පු වෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විශ්වකාරවරුන්ට ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් වැටුප් තලයක් නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් මහේස්ත්‍රාත් උසාවියේ විනිසුරුවරයෙකුට රුපියල් 30,000 අතර හම්බෙන්නේ. 10,000ත් 40,000යි. ඒක මූලික වැටුපට එකතු වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්. එල්ලීම දීමනා එල්ලලා තියෙනවා. නමුත් දීමනා එල්ලලා තිබුණාට මූලික වැටුප නැහැ. ඒ නිසා ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න ඒ වැටුප් ව්‍යුහයක් වෙනම සකස් කළ යුතුයි කියන එක අවධාරණය කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි
අධිකරණ
ශේෂ්ත්‍රයේ ලිපි රෙජිස්ට්‍රාර්වරු බඳවා ගැනීම. දැන් උදේ හඳුන්වන මන්ත්‍රීවරයා ඇහුවේ ඒ ප්‍රශ්නේ. තුන්වෙනි ශ්‍රේණියේ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම, තුන්වෙනි ශ්‍රේණියේ රෙජිස්ට්‍රාර්වරුන් දෙවෙනි ශ්‍රේණියට අනුයුක්ත කිරීම ඉතා පැහැදිලිව ඒ සේවා ව්‍යවස්ථාවේ තියෙනවා. කඩවීම් විභාගයකින් පස්සේ තමයි ඒ බඳවා ගැනීම සිද්ධ කරන්න කියලා. නමුත් ඒකට පටහැනිව මේ මාසයකට කලින්, ගිය සති දෙකකට කලින් විවිධ අයව දෙවෙනි ශ්‍රේණිය සඳහා බඳව ගත්තා. ඒ නිසා ලිපිකරුවන් සහ ඊට පහළ හිටපු ගොඩක් අය එකවරම මේ රෙජිස්ට්‍රාර් ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණියට බඳව ගැනීමක් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට ඒක අයිති නැති වෙන්න පුළුවන්. අධිකරණ කොමිසමට අයත් විෂයක් වෙන්න පුළුවන්. නමුත් අධිකරණ ඇමතිවරයා විදියට එතන යම් වැරද්දක් සිද්ධ වෙනවා නම් නිවැරදි කරන්න ඔබතුමාට මැදිහත් වීමක් කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට ওই කොයි කොමිසමත් වග කියන්න ඕන නිසා මෙයත් වහම නිවැරදි කරන්න කියලා ඉල්ලා
සිටිනවා.
අතර වෙන බොහොම ස්තුතියි.
ගරු නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විවාදයට එක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිපත්ති, ඒ වගේම ආර්ථික කටයුතු, ඒ වගේම තරුණ සංවර්ධනය ඉතාම වැදගත් අංශ සමග ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නායකත්වය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේදී දීලා අපේ රටට විශාල වෙනසක් ඒ අංශවලින් කරලා අද ඉදිරියට යන මොහොතේදී මේ අයවැය තුලිනුත් ඒ අංශ නගා සිටවීම සඳහා අද විශාල වශයෙන් ප්‍රතිපාදන සහ ඒ අවශ්‍ය කටයුතු අද වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගරු විජිත හේරත් මැතිතුමා සඳහන් කරා සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් පත් කිරීමේදී යම් ගැටලුවක් එතුමා දැක්කයි කියලා. නමුත් අපි මතක් ගන්න ඕනේ ඒ විශේෂයෙන්ම ඒ සංවිධායකවරු පත් කළා තියෙන්නේ අපි ජාතික ලයිස්තුවක් ගත්තොත් ඒ පක්ෂ තමයි නම් කරන්නේ ජාතික ලයිස්තුවට. ඒ ජාතික ලයිස්තුවේ ඒ මන්ත්‍රීවරු පංගුවක් කාලවට ඡන්දේ ඉල්ලලා නැති, හුඟක් කාලවට එන්නේ ඡන්දේ ඉල්ලලා නැති මන්ත්‍රීවරු. ඒ වගේම අපි දැක්ක මේ අවස්ථාවේදීත් මේ පහුගිය මහමැතිවරණයේදී පරාජය වුණ මන්ත්‍රීවරුත් පංගුවක් කාලවට එක් එක් පක්ෂවල ජාතික ලයිස්තු වලට නම් කරලා තිබුණා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට එහෙම නම් කරේ නැහැ. නමුත් පංගුවක් පක්ෂවලට නම් කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ සියලු දෙනාම එකතු වෙලා සංවර්ධන ක්‍රියාදාමයට සහ ඒ පරිපාලනයට දේශපාලන නායකත්වයක් දෙන්න තමයි එහෙම නම් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකේ අපි ඉදිරියට යනකොට විශේෂයෙන්ම ජාතික ආණ්ඩු සංකල්පයකට ඉදිරියට යනකොට එහෙම යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල්
ජාතික ලයිස්තුවට එහෙම පත් කරන්න බැහැයි කියලා නීතියක් නැහැ.
ඔව්.
නීති ඉඩකඩ තියෙනවා එහෙම පත් කරන්න. හැබැයි මෙතන එහෙම බෑ. මෙතන චක්‍ර ලේඛනයක් 1997 නිකුත් කරපු චක්‍ර ලේඛනයක් පැහැදිලිව තියෙනවා.
ඔව්.
ඒක උල්ලංඝනය කරන්න බෑ.
ඔව්.
අරකදී නීතියක් නැහැනේ.
ඔව්. නෑ නෑ මම කිව්වේ අර පංගුවක් කළාවට ඔබතුමා අර තර්කයක් මතු කරා පංගුවක් කළාට පෙරදුන මන්ත්‍රීවරුන්ව මේ වලට පත් කරයි කියලා මම පොඩ්ඩක් ඔබතුමාලට මතක් කර දුන්නේ අර ජාතික ලයිස්තු වලටත් පංගුවක් කළාට පෙරදුන මන්ත්‍රීවරු ඇවිල්ලා ඉන්නයි කියලා එච්චරයි. ඒ හින්දා විශේෂයෙන්ම අපි විමධ්‍යගත අරමුදල් ගත්තාම අපි දැක්කා අපි දීර්ඝ කාලයක් විපක්ෂයේ ඉන්නකොට දවසෙන් දවස ඒ වියදම් සංවර්ධනය සඳහා වියදම් වැඩි වුණත් පහුගිය රජය මේ විමධ්‍යගත අරමුදල් වැඩි කරේ නැහැ. අපිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පංගුවක් වෙලාවට දිස්ත්‍රික්කයක් ආවරණය කරනකොට මේ විමධ්‍යගත සල්ලි වලින් දෙන්න පුළුවන් උනේ පුටු සහ අනිකුත් මේ පොඩි පොඩි භාණ්ඩ විතරයි. නමුත් මං හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ මුදල මං හිතන්නේ විශාල ප්‍රමාණයකින් වැඩි කරලා අද වෙනකොට ඒ මන්ත්‍රීවරුන්ට තමන්ගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා තමන්ගේ ආසනයට ගිහිල්ලා ඒ ජනතාවගේ ඉල්ලීම් පරිදි වැඩකරන්න අද වාතාවරණයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගිය අවුරුද්දේදී මිලියන 3375ක් අපි මේ විමධ්‍යගත වලට මුදල් වෙන් කරලා අද වෙනකොට 90%ක ප්‍රගතියක් අපි මේ අවුරුද්ද අන්තිම වෙන්න ඉස්සෙල්ලා ලබා ගන්නවා කියලා මේ සභාවට අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අපි දැක්කා ගිය මේ අවුරුද්දේදී 110 වැඩසටහන. මං හිතන්නේ මේක ඉතාම වැදගත් වුණා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට. මොකද අපි ගම් විශාල ප්‍රමාණයක් අපි මේ ලංකාවේ තියෙනවා. ඒවලට සමාන සංවර්ධනයක් පහුගිය කාලේ ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ හින්දා තමයි අපි තීරණය කරලා තිබුණා අපි මිලියන 13,300ක් වෙන් කරලා ඒ ජනතාවගේ අදහස් සුදහස් ඒ වගේම දේශපාලන අධිකාරියේ ඒ නායකත්වයේ යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා මං හිතන්නේ අපේ විශේෂයෙන්ම දිස්ත්‍රික්කවල ඉන්න අපේ රජයේ නිලධාරීන් විශාල කැපකිරීමක් කරලා අද වෙනකොට ඒ වැඩසටහන ඉතාම සාර්ථකත්වයෙන් ඉස්සරහට යනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්ද අන්තිමේදී ඒකත් 90%කට වඩා මං හිතන්නේ සංවර්ධන වැඩ කටයුතු ඒක නෙමෙයි කරන්න. ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාම ඓතිහාසික එතුමා තීන්දුවක් ගත්තා. ඒ සංවර්ධන වැඩ කටයුතු කරනකොට ටෙන්ඩර් ක්‍රමයට ගිහිල්ලා සියලු දෙනාටම ඒ ටෙන්ඩර් වලට සහභාගී වෙන්න පුළුවන් විදියටත් ඒ වගේම විනිවිදභාවයකින් ඒ ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක කරන්නත් අද වෙනකොට විශාල මුදලක් මං හිතන්නේ රජයට විශාල මුදලක් අද ඒකෙන් මං හිතන්නේ අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ වැඩ කටයුතු කිරීමකට යෑමේදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද වෙනකොට අපි ආර්ථිකය අපි ගෝලීය ආර්ථිකයක් සමග බද්ධ කරන්න ඕනේ. එතකොට ගෝලීය ආර්ථිකයත් එක්ක බද්ධ කරනකොට විවිධ රටවල් විවිධ වකවානුවල මේ ගෝලීය ආර්ථිකයත් එක්ක බද්ධ වුණා. ඒවල අපි විශේෂයෙන්ම පාඩම් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ හොඳ නරක තේරුම් බේරුම් කරගෙන ඒ වගේම ශ්‍රී ලංකාව වැනි රටක් අපිට තියෙන ශක්තිය විශේෂයෙන්ම අපේ පිහිටීම ඒ වගේම අපේ මානව සම්පතක ඒවා උපයෝගී කරගෙන අපි ඉස්සරහට යන්න පුළුවන් ප්‍රතිපත්ති සලසුමක් තමයි අද මේ රජය ඉදිරිපත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම වෙළඳ ගිවිසුම් හරහා අපි විශාල වෙළඳ පොළවල් අද අපි ව්‍යුත්ත කරගෙන ඒ තුලින් අපේ ආර්ථිකය තව තවත් කාර්යක්ෂම කරලා ඒ තුලින් අපිට සාධාරණ වන පරිදි අපිට සම්පත් මේ රටට ගෙනෙල්ලා විශේෂයෙන්ම අපේ තරුණ පරපුරට වැඩි ආදායමක් ලබා දීමටත් ඒ වගේම සමානතාවෙන් තමන්ගේ හැකියාවෙන් මේ සමාජයේ ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයකුත් අපි හදන්නට අපි මේ රජය කැප වෙලා තියෙනවා.
රමිත මහත්මයා විනාඩි 4ක් තියෙනවා තව.
විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ අමාත්‍යාංශයේ යටතේ තමයි ජාතික තරුණ සේවා සභාව තියෙන්නේ, ජාතික යෝන් සේනාංකය තියෙන්නේ. අද වෙනකොට අපි ඉතාම ආඩම්බරෙන් කියනවා පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ සංවර්ධන දර්ශකයේ අපි 31 වෙනි ස්ථානය අද වෙනකොට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අද අපි ඉතාලිය පවා අභිබවා මේ තරුණ තරුණියන් විශේෂයෙන්ම මේ සංවර්ධන ක්‍රියාදාමයට ඒ වගේම සමාජයට එකතු කරගෙන යන වැඩපිළිලක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් අපි ඒ සඳහා වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාවටත් ජාතික යෝන් සේනාංකයටත් මිලියන 4000ක් මෙය එන වසරට වෙන් කරලා ඒ තුළින් විශේෂයෙන්ම වෘත්තීය පුහුණු සඳහා අපේ තරුණ තරුණියන් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ තරුණ තරුණියන් සඳහා යෝන් පාර්ලිමේන්තුව ඒ වගේම යෝන් පුරය වැනි මං හිතන්නේ ඉස්සර අපිට තිබුණු ඉතාම වැදගත් සංකල්ප පහුගිය කාලයේදී ඒවා නවත්තලා තිබුණා පංගක් දශකවල ඒවා නැවතත් අපි සක්‍රීයව අපි ඉස්සරහට ගෙනියලා තරුණ තරුණියන් අපේ සංවර්ධනයේ දායකත්වයක් කරගන්න ඕනේ. මොකද අපි රටක් හැටියට දකුණේ කැරලි දෙකකට අපි මූණ දීලා තියෙනවා, උතුරේ කැරල්ලයකට මූණ දීලා තියෙනවා. අපිට කවදාවත් ආයමත් කැරල්ලයකට මූණ දෙන්න සිද්ධ වුණොත් විශාල හානියක් වෙනවා අපේ රටට. ඉතින් ඒ හින්දා ගරු අග්‍රාමාත්‍යතුමා මේ ගැන හොඳින් හිතලා ඒ තරුණ තරුණයන්ට අපේ සංවර්ධනයට යොමු කරලා ඒගොල්ලන්ගේ උපරිම දායකත්වය මේ අපේ සංවර්ධනයට ගන්න පුළුවන් වෙන ආකාරයේ වැඩපිළිලක් මේ අමාත්‍යංශ තුලින් කරගෙන යනවා. ඒ කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම අපි ගෝලීය ආර්ථිකයට අපි එකතු වෙනකොට ඒ සඳහා විශේෂ වෘත්තීය පුහුණු අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපනය අවශ්‍යයි. ඒ සඳහා හොඳ නායකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා හොඳ පෞෂ්‍යවයක් අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි මේ සියලුම අංග අල්ලලා විශේෂයෙන්ම අපේ අධ්‍යාපන පද්ධතියෙන් එළියට එන තරුණ තරුණියන්ට පංගුවක් වෙලාවට විශ්වවිද්‍යාලවලට යන්න බෑ. ඒ විශ්වවිද්‍යාලවලට යන්න බැරි ඒ තරුණ තරුණයන්ට ඒ වෘත්තීය පුහුණුව දීලා ඒ වගේම නවීන කර්මාන්ත මේ රට ගෙනෙල්ලා ඒ තුළින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා දැනටමත් හම්බන්තොට වරාය ඒකට නැව්වාවේ නැ, මත්තල ගුවන්පොතු තොටුපළට ගුවන් යාන ආවේ නැ. නමුත් ඒවා නැවතත් ඒ කර්මාන්ත පුර ඇති කරලා ඒ කර්මාන්ත පුර තුළින් රැකියා දශලක්ෂයේ වැඩසටහන අපි ඉස්සරහට ගෙනියන්නට අපි කටයුතු කරලා තියෙනවා. අවුරුදු පහක් ඇතුළත අපි රැකියා දශලක්ෂය බිහි කරලා ඒ තුළින් අපේ ආදායමක් ලබා දීමට අපි කටයුතු කරනවා කියමින් විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ කටයුතු කිරීමේදී අපිට නායකත්වය දීලා ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ සියලුම මන්ත්‍රීවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යංශත් එක්ක එකතු වෙලා.
හොඳයි, බොහොම ස්තුතියි.